प्रदीप जन्मभूमि
जन्मभूमि एक्सत श्रीलंका संगमय
अपे उदार
අද 2022 ජනවාරි හෙවත් දොරටු මාස 19 වෙනි බුද දින අපි ඔබ වෙත එන්නේ අලුත් ජන්මභූමි වැඩසටහන් හඳුන්වා දෙමින්. සති කීපයකට පෙර නව වසර උදා වුණත් අපි සිතුවා මේ වගේ ඉඩ ලැබුණු වෙලාවක අපි අසන්නන් වෙත සුබ පැතුම් ගෙනෙන්නට. රෝබිය දුක් කරදර වලින් තොර වාසනාවන්ත වසරක් උදා වේවා. දොරටු මාස බෞද්ධයන්ට විශේෂයි. මන්ද සිද්ධාර්ථ ගෞතම තවුසා බුදු වී නව මාසයක් ගත වූ පසු ඒ බුදුන් වහන්සේ ලංකා භූමියට පළමු වරට තම ශ්‍රී පාදයේ තැබූ නිසා එවකට ලංකාවේ සිටි යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් අතර නිතරම ගැටුම් ඇති වුණා. මේ ඝට්ටන සහ යුද පිපාසය නිවාලයම සඳහා සමන් දෙවියන් බුදුන් වහන්සේට ආරාධනා කළා. ඉතින් උන්වහන්සේ ආරාධනය පිළිගෙන මහියංගණයට වැඩම කළේ දුරුතු පොය දිනකයි. දෙපක්ෂයටම තේරුම් ගත හැකි දේශනාවකින් පසු ඔවුන් අතර තිබූ අසමගිය සංසිඳුණා. බුදුන් වහන්සේ ආපසු භාරතයට ගිය විට උන්වහන්සේට පුද සත්කාර කිරීමට යමක් ඉල්ලූ විට තමන් වහන්සේගේ කෙස් රොදක් සමන් දෙවියන්ට දුන්නා. මේ කේශ ධාතුව නිදන් කර මියුගුණ සෑය හෙවත් මහියංගණ දා ගැබ ඉදිකෙරුණා. ආපසු භාරතයට පැමිණි බුදුන් වහන්සේ ජටිට සොහොයුරන්ට බණ දේශනා කළ පසු ඔවුන් බෞද්ධයින් වුණා. ඒ වගේම බිම්බිසාර රජතුමාද බෞද්ධාගම වැළඳගත් පසු වේළුවනාරාමය උන්වහන්සේට පූජා කළා. ලංකාවට දුරුතු පොය තවත් විශේෂ වන්නේ කැලණි රජ මහ විහාරය අනුග්‍රහයෙන් අවුරුදු පතා පැවැත්වෙන දුරුතු මහ පෙරහැර නිසයි. මෙම පෙරහැර ඉතා අලංකාර ලෙස රමණීය ලෙස වීදි සංචාරය කරන්නේ බෞද්ධ ජනතාවගේ සාදුකාරය මැදයි.
Oh,
ලංකාවේ තොරතුරු බූන්දල ජාත්‍යන්තර රම්සා තෙත් බිම් තියෙන්නේ කොහේද? ඒ කුමක්ද? වැඩිහිටියගේ මතකයේ ඇත්තේ බූන්දල කියු පමණින් එතන පියාඹන පක්ෂීන් ගැනයි. ඉන්දු ආසියානු පක්ෂී සංක්‍රමණික ගමන් මාර්ගයේ කෙළවරේ. එනම් ඔවුන්ගේ අවසාන නැවතුම් බිම වන්නේ ලංකාවේ දකුණේ පිහිටි ගොදුරු බිම් සමූහයකින් සපිරි කලපු පාරිසරික ප්‍රදේශයි. එතන බූන්දල නමින් හැඳින්වෙනවා. ඉතින් 1969 දෙසැම්බර් 5 වන දිනේදී එවකට තිබූ රජයේ බූන්දල කුරුළු ප්‍රදේශ අභය භූමියක් ලෙසට ප්‍රකාශයට පත් කළා. ඊට පසු 1990 ඔක්තෝබර් 15 වෙනි දින ලංකාවේ පළමුවැනි රම්සා තෙත් බිම ලෙස බූන්දල පත් කෙරුණා. තෙත් බිම් රැකගැනීමේ පරමාර්ථයෙන් රටවල් කීපයක් එකතු වී ජාත්‍යන්තර සම්මුතියකට එකඟ වුණා. එම පොදු සම්මේලනය පැවැත්වුණේ ඉරානයේ රම්සා නගරයේදී 1971 පෙබරවාරි 2 දිනයි. නමුත් ක්‍රියාත්මක වුණේ 1975 දෙසැම්බර් 21 වන දින සිටයි. මෙම තෙත් බිම් වලට රම්සා යන නම යෙදෙන්නේ එම සම්මේලනයේ රම්සාහි පැවැත්වුණු නිසා. වසර 3කට වරක් ලෝකයේ රටවල් එකතු වන මේ සම්මේලනයේ උනන්දුව නිසා 2018 වන විට ලොව තෙත් බිම් කලාප 2331ක් ආරක්ෂා වී තිබෙනවා. බහුතරය ඇත්තේ එක්සත් රාජධානිය මෙක්සිකෝව සහ බොලීවියා රටවල් වලයි. බූන්දල රම්සා තෙත් බිම් හැරෙන්ට ලංකාවේ තවත් 5ක් නම් කර තිබෙනවා. වන්කලෙයි, විල්පත්තු, අන්නේ විලුන්දාව, මාදුගඟ සහ කුමන. බූන්දලත් සමග සේරම තෙත් බිම් 6ක් රම්සා තෙත් බිම් කලාප ලෙස හැඳින්වෙනවා. බූන්දන ජලතලය මැත්තේ ඔබ මම යමින් දිය පාරවල් හැඩ කරන දිය කාවුන්, අහි කාවුන්, අලු කොකුන් සහ පැස්තුඩුවන් යන මසුන් දැකිය හැකි. මෙහි කැලෑ ප්‍රදේශයේ වීර, පලු, දිවුල්, කටුපිල, කලපු අන්දර, පතොක් ප්‍රමුඛ ශාක වැඩි තියෙනවා. සතුන් අතර අලියා, ගෝනා, කුළුහරකා, තිත්මුවා, කබල්ලෑවා, වල් බලලා මී මින්නා යනාදීන්ද මෙතන වෙසෙනවා. රජ සියක්කාරයා, යුරාසියානු කාලිකයා, බොරහිස් ගුලුවියා, රන්ගල් පෙරලියා, පොදු රන්පා සිලිබිල්ලා, කළුපෙද ගොහුදු විත්තා, අලිමානාව ආදී සංචාරක පක්ෂීන් මෙතන ගෙවසෙනවා. මේ අතර ආවේනික පක්ෂීන් අතර වලිකුකුලා හීන්, කොට්ටෝරුවා, පොම්පදෝරු බට්ටගොයා, වනසරටිත්තා, හිසදුඹුරු දෙමලිච්ඡාද ඉන්නවා. ඒ වගේම මෙහි ඉන්න උරගයන් අතරට දොර කැස්බෑවා, ගල් කැස්බෑවා, පොතු කැස්බෑවා, බටු කැස්බෑවා, ඔලුගෙඩි කැස්බෑවා, තොල විසිතුරු කටුස්සා, පලා කටුස්සා, ගරා කටුස්සා, පිඹුරා, තිත් පොළඟා, නය, ගැට කිඹුලා, හැල කිඹුලා එක්වෙනවා. උබේ ජීවීන් අතර මැඩියා, අතුකෝරලගේ ගුරු ගෙම්බා, රැවුල් දන් දියා, පුල්ලි අබිරාවා, දංකොල පෙත්තියා, කොරලියා වැනි සතුන්ගේද නිවාසයේ මේ පෙදෙසයි. පොඩි වතුර ජලාශයන් ඔප් කරන සතුන් අතර ගවකොකා, සුදුමැලි කොකා, කනකොකාද එක්වෙනවා. බ්‍රිතාන්‍ය යුගයේදී 1830 සිට 1936 දක්වා, එනම් වසර 100කට වඩා කාලයක් මාගම්පත්තුවේ බූන්දල ග්‍රාමයේ වාසය කර මියගිය අල්ලිස් ගම්බාරේ මහතා වනජීවි සංරක්ෂණය හා බැඳුණු සුවිශේෂ චරිතයක්. යාල ප්‍රදේශයේ සුරක්ෂිත වනපෙතක් බවට පත් කරන්න ප්‍රමුඛ කාර්යයක් ඉටු කළ ඔහුට සහකරු වුණේ සුදුමහතෙකු වූ ඒන්ජල් බ්‍රෙක් නැමෙත්තයි. මේ පිටරැටියා බූන්දලට ආදරය කළා. ඔහු මිහිදන් කළේ බූන්දලට යාබද හම්බන්තොට බවට වාර්තා වෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් නිලධාරීන් හෝ නැමති කාලයක හුදෙක් කැලෑව සතුන් පක්ෂීන් රැක ගැනීම සඳහා පුද්ගලිකව සේවය කළ මහන්සි වූ අයද අප අතර සිටි බව මෙහි සඳහන් කරන්නේ මහත් වූ කෘතඥතාවයකින්. අපට හුස්ම ගැනීමටත් පණ දීමටත් කැලෑවන් වගේම අපගේ ආර්ථිකය සංවර්ධනය සඳහා පොළොවේ යට සංගවේති වස්තුන්ගෙන්ද ලංකාව පොහොසත්. මේ ළඟදී ලැබුණු ආරංචියක් ගැන අපි ඔබව දැනුවත් කරන්න කල්පනා කළා. ලෝ විශාලතම ස්වභාවික තනි මිල් මැණික හෙවත් ඉඳු නිලක් බලංගොඩ ප්‍රදේශයෙන් මේ මෑතකදී හමු වී තිබෙනවා. අඩි දෙකකට වඩා උසකින් හා අඩි දෙකකට වඩා පළලින් යුත් මේ මැණික් පොකුර බර කැරට් මිලියන 2.5ක් නැත්තම් කිලෝ 510ක් වෙනවා. ආසියාවේ රජන හෙවත් ක්වීන් ඔෆ් ඒෂියා ලෙස නම් කර ඇති මෙය එහි වර්තමාන අරිත්තුකරු වන චමිල සුරංග මහතා එය හොරණ තල්ගහවිල තම නිවසක තැන්පත් කර තිබෙනවා. මෙම නිල් මැණික බොහෝ විට කපලා ආභරණ සෑදීමට ගන්න පුළුවන්. නමුත් එය අපරාධයක් ලෙස අයිතිකරු සිතනවා. පිටරටකට විකුණා රට තුළට විදේශීය විනිමය ලබාගෙන එම මැණික අනාගත පරපුරට දැකබලා ගැනීමට කොහේ හෝ රටක කෞතුකාගාරයක තැන්පත් කරන්නයි ඔහුගේ බලාපොරොත්තුව. එය හොරණ නිවසේදී පළමු වන වරට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වුණේ පසුගිය දෙසැම්බර් 12 වැනි දින. අයිතිකරු චමිල සුරංග මහතාට අනුව ප්‍රංශයේ මැණික් විද්‍යාඥයෙක් මෙම මැණික ඇමරිකන් ඩොලර් මිලියන 100කට වඩා වටිනා බව පැවසුවා. මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍යාංශය ජනවාරි 14 වෙනිදා නිකුත් කරන ලද නිවේදනය අනුව මෙම නිල් මැණික් පොකුර ලෝ විශාලතම පොකුර ලෙස ගිනස් වාර්තා පොතට ඇතුල් වුණා. මැණික් ගැන කතා කළ නිසා අපි ප්‍රේම ගංගේ මැණික් වගේ යන ගීතය වාදනයක් කරන්න සිතුවා. මේ ගීතය 1953 ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් වූ සුජාතාහි ගායනා කරන ලද්දක්. මේ පෙම් ගීතය එදා රිදී තිරේ පෙම්වතුන් ලෙස රඟපෑ ප්‍රේම් ජයන්ත් සහ ෆ්ලොරිඩා ජයලත් වෙනුවෙන් පසුගිය ගායනා කළේ මුහිදීන් බෙග් සහ ජමුනා රාණි.
දෙනි මෙනි කතියලා මෙනි ගලේ පාහ පුක්ක නයි නොදෙනි මෙනි කතියලා
රුක්මණි දේවියගේ 99 වෙනි ජන්ම සංවත්සරයේ යෙදී තිබුණේ ජනවාරි 15 වෙනි දිනයටයි. ලංකා කලා ඉතිහාසයේ නොමැකෙන තැනක බොහෝ කලක් වැජබී හදිසියෙම තම රසික රසිකාවන් දුකෙහි දමා අවාසනාවන්ත ලෙස රිය අනතුරකින් 1978 ඔක්ටෝබර් 28 වෙනි දින මිය යන විට ඇයගේ වයස අවුරුදු 55ක්. වසර 30ක් පමණ කාලයක් තුල උතුරේ LTT දෙමළ ත්‍රස්තයන් ලංකාවේ රජය හා සෙසු පළාත්වල වැසියන් තුවක්කුවෙන් බෝම්බෙන් බිය ගන්නවා. සමහර වෙලාවට මිනිස්සු වැඩියෙන් ගැවසෙන තැන්වලට බෝම්බ හෙලා අමු අමුවේ මිනි මෙරුවේ ජාතීන්ගේ බේදීම් නිසා පළාත් වශයෙන් ජාතීන් වශයෙන් ආගම් වශයෙන් බෙදාවෙන් වී එකිනෙකා කොටා ගන්නා විට මතකයට එන්නේ මේ ශ්‍රේෂ්ඨ ලාංකික කලාකාරිය වන රුක්මණි දේවි හෙවත් දේසි රාසම්මා ඩැනියල්ය. ඇය ජාතියෙන් දෙමළයි, ආගම කතෝලිකයි. ඇය දෙමළ වුවත් සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකද මනාව උච්චාරණය කිරීමටත් හැසිරවීමටත් හැකි බව ඇයගේ චිත්‍රපටි නැරඹූ අයට මෙන්ම ගීත ඇසූ අයත් දන්නවා. ලංකාව තුළ ජීවත් වූ බහුතර සිංහල බෞද්ධයන් මෙන්ම දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ සහ තවත් සුළු ජාතික පිරිස්ද ඇයට පෙම් කළේ ඇය ඔවුන්ගේම කෙනෙක් ලෙසින්. කරුණාබර නිහතමානී කාන්තාවක් ලෙස කවුරුත් අතර නම ගිය ඇය තවමත් අපට මතක් වන්නේ නිලි රැජින හා ගීත කෝකිලාවිය ලෙසටයි. ඇය කතෝලික වුණත් වයස යන්තම් 15 එකල ප්‍රසිද්ධතම HW රූපසිංහ මාස්ටර් සමග මුල්ම ග්‍රැමෆෝන් තැටියට ගැයුවේ බෞද්ධ ගීයක්. 1938 තැටිගත කළ එම ගීතය ශ්‍රී බුද්ධගයා විහාරයේ යන්නයි. ඇය බෞද්ධ ගී රසක්ම පසුව ගායනා කළා. ඇය කතෝලික භක්තිකයෙක් කියා බෞද්ධයන්ට අපහාස කරේ නැහැ. පාරවල් ගානේ පිකටින් ගියෙත් නැහැ. ඒ නිසා තමා රුක්මණි දේවි අදටත් අමරණීය කලාකාරියක් ලෙස රසිකයන් වැළඳගෙන සිටින්නේ. රුක්මණි දේවිය තමා අපගේ ශ්‍රී ලංකා චිත්‍රපටි කර්මාන්තයේ මුල් චිත්‍රපටයේ ප්‍රධාන නිලි චරිතය නිරූපණය කළේ. 1947 ජනවාරි 21 වෙනි දින ඇයට වයස යන්තම් 24 වී දින 6කින් පසු මේ ඓතිහාසික දිනය එදා කොටහේනේ කිංස්ලි සිනමාගාරයේදී ලක්කගමැති DS සේනනායක ප්‍රමුඛ ප්‍රභූවරුන් මැද රිදී තීරේ දිගෑරුණා. අප කලාලව මුලින්ම සිංහල චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව එදා ඉතිහාසගත වුණා. හරියට වසර 75කට පෙර චිත්‍රපටි ලෝකයට රුක්මණි පැමිණෙන්නට පෙර ඇය වේදිකා නිලියක්. මීගම්ුවේ BAW ජයමාන මහතාගේ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ සමාජිකයක් වූ ඇය වයස 20 පමණ ඔහුගේ සොහොයුරු එඩී ජයමාන මහතා සමග විවාහ වුණා. ඉන්පසු මේ යුවළ ක්වීන් ඔෆ් ට්‍රැජඩි සහ කිං ඔෆ් කොමඩි යන විරුදාවලියෙන් ප්‍රසිද්ධ වුණා. සාමාන්‍යයෙන් වේදිකා නාට්‍යයන් හා තිරගත වූ චිත්‍රපටිවල රුක්මණිට ලැබුණේ දුක්බර චරිතයි. නාට්‍ය හා චිත්‍රපටි පණ ගැන්වූ හාස්‍ය දවණිකාවල චරිත මවා පෑවේ එඩි ජයමාන්නයි. BAW තම නාට්‍යයන්ට නම් දුන්නේ ඉංග්‍රීසි හෝඩිය අනුව. ඇපරිෂන් හෙවත් අවතාරය, බ්‍රෝකන් ප්‍රොමිස් හෙවත් කඩවුණු පුරොන්දුව, චේන්ජින් ෆේට් හෙවත් පෙරළෙන ඉරණම, ඩිෆීටඩ් ඒම් හෙවත් වැරදුණු කුරුමානම, ඉවේසිව් ඩිනායල් හෙවත් සැඟවුණු පිළිතුර, ෆැනටික් ෆේත් හෙවත් උමතු විශ්වාසය, බ්‍රිස්ලි ගාඩියන් හෙවත් කපටි ආරක්ෂකයා, හේස්ටි ඩිසිෂන් හෙවත් හදිසි විනිශ්චය යනාදී වශයෙන්. මේ හැම නාට්‍යකම හා චිත්‍රපටයකම රුක්මණී දේවිය ප්‍රධාන නිළි චරිතය නිරූපණය කළා. අවතාරය චිත්‍රපටියට නැංගුණේ නැහැ. නවකතාවක් ඇසුරෙන් මුල්ම චිත්‍රපටියකට නැංගුණේ W.A. සිල්වා මහතාගේ කැලෑහඳයි. එහි කැලෑහඳ වූයේ ඇයයි. ඇය BFW නිෂ්පාදනයන් පමණක් නොව වෙනත් බොහෝ චිත්‍රපටවලද රඟපෑවා. මංගලිකා, අයිරාංගණි, මතභේදය, දෛවයෝගය, නලංගන, සැමියා බිරිඳගේ දෙවියාය, වාසනා, ආසින් පොළවට, කවට අන්දරේ, දස්කොන්, දොස්තර, පාරාවලලු, මගුල් පෝරු, ලාදලු, එයින් සමහරක්. කැලෑහඳ චිත්‍රපටයේ රඟපෑම අගය කළ දීපසිකා සම්මාන උළෙලේදී 1956 දී හොඳම නිළි සම්මානයක් ලැබුණා. ඇය මියගිය පසුවත් ජීවිතයට එක්වරක් ලැබෙන සරසවිය රණතිසර සම්මානය නිදාගත්තා. ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ නළු නිළියන් අතරින් ඉන්දියාවේ ජනප්‍රියතම සංගරාවක් වන ෆිල්ම් ෆෙයා සංගරාවේ මුල් පිටුව සැරසීමට හැකි වූයේ රුක්මණී දේවියට පමණයි.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 ඔස්සේ ගුවනට මුසු වෙන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ජන්මභූමි වෙබ් අඩවිය හරහා මීට සවන් දිය හැකි. සෑම ජන්මභූමි වැඩසටහනක්ම පුරා මාසයක් තිස්සේ එකී වෙබ් අඩවිය තුළ රඳවා තිබෙන නිසා ඔබට අවශ්‍ය විටක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්. එකී ලින්ක් එක ඔබේ පහසුව සඳහා අපේ වෙබ් අඩවියේත් Facebook පිටුවේත් සඳහන් කර තිබෙනවා. අපේ වෙබ් අඩවි ලිපිනය මෙහෙමයි usla.auckland.net.nz. Facebook පිටුව usla.auckland.nz. ජන්මභූමියට සවන් දෙන හිතවතුනි, අපේ වැඩසටහන පිළිබඳ ඔබේ අදහස් විවේචන යෝජනා usla.auckland@gmail.com මගින් අප වෙත එවන්නත් ඔබට පුළුවන්. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් නොමිලේ පැවැත්වන සිංහල පන්ති දැන් Zoom තාක්ෂණය ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම පස්වරු 5 සිට පැවැත්වේ. ඔබේ දරුවන් මේට ඇතුළත් කර ගැනීම සඳහා විමසීම් usla.sinhalaschool@gmail.com. සම්බන්ධීකරණය රසිකා ගාල්ලගේ. 74 වන දිදහස් දින උත්සවය ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් මෙවර පැවැත්වෙන 74 වන නිදහස් දින උත්සවය පෙබරවාරි මස 12 වන සෙනසුරාදා දින උදේ 9:00 සිට මවුන්ට් ඇල්බර්ට් යුද අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ. ඔබගේ සහභාගිත්වය අපි ගෞරවයෙන් අපේක්ෂා කරමු.
ගිනස් පොතට ගිය ලෝ ප්‍රසිද්ධ තරු 1955 අගෝස්තු මස 27 වෙනි දින ඉංග්‍රීසි බසින් නිකුත් වූ ගිනස් වාර්තා පොත දැනට වසර 65කට වඩා පැරණි. සෑම වසරකම ගිනස් වාර්තා පිහිටුවීම සඳහා අයදුම්පත් 50,000ක් පමණ යොමු කරනවා. ලෝ ප්‍රසිද්ධ නළු නිළියන් සහ ගායක ගායිකාවන්ද ගිනස් වාර්තා පිහිටුවා තිබෙනවා. මෙටලිකා යනු 1981 වසරේදී ඇමරිකාවේ ආරම්භ වූ හෙවි මෙටල් ගණයට අයිති සංගීත කණ්ඩායමක්. මහාද්වීප හතක ගමන් කළ පළමු සංගීත කණ්ඩායම ලෙස මෙටලිකා ගිනස් පොතට ඇතුළත් වෙනවා. මහාද්වීප 6ක ප්‍රසංග පවත්වා ඇන්ටාක්ටිකාවේ කාලීනි කඳවුරේදී පැවැත්වූයේ එම ගමනේ අවසාන ප්‍රසංගය ලෙසටයි. එම ප්‍රසංගයට පැමිණ ඇත්තේ නරඹන්නන් 7 දෙනෙක් පමණයි. ඩ්වේන් ජොන්සන් මිනිත්තු 3කින් සෙල්ෆි ඡායාරූප 105ක් ලබාගෙන ඔහු ගිනස් වාර්තාවක් පිටෙව්වා. ජස්ටින් බීබර් වයස අවුරුදු 18 වන විට ගීත ප්‍රස්ථාරයේ ඉහළින්ම ඇල්බම් 3ක් ලබාගත් පළමු කලාකරුවා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුල් වී තියෙනවා. එමිනෙම් 2013 වසරේදී එමිනෙම් විසින් ගායනා කළ රැප් ගෝඩ් ගීතය මගින් වේගවත්ම රැප් කොටස සමගින් ගීත කිහිපයක්ම ලෝක වාර්තාවන් බිඳ දැමීමට ඔහුට හැකි වුණා. මිනිත්තු 6යි තත්පර 4කින් වචන 1560ක් රැප් කොටසින් ගායනා වුණා. ස්පාඤ්ඤී ජීවත් වන ෂකීරා හෙවත් ඉසබෙල් මෙබාරක් රිපෝල් නම් ගායිකාව වැඩියෙන්ම අලෙවි වූ ස්පාඤ්ඤ ගීත ඇල්බමයක් සහ වැඩියෙන්ම අලෙවි වූ ස්පාඤ්ඤ ගීතය සඳහා ගිනස් වාර්තා පොතට ඇතුළු වුණා. එපමණක් නොවේ, 2014 වසරේ ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සමයේ බ්‍රසීලයේදී ගන්නා ලද ඡායාරූපයකට මුහුණු පුතෙහි මිලියන 100ක මනාපයක් ලබාගත් පළමු පුද්ගලයාද ඇයයි. ලෝකයේ විශාලතම නාවික හමුදාව චීනයේ මහජන විමුක්ති හමුදාවේ 2020 වසර අවසාන වන විට යුද නෞකා 360ක් දක්වා වැඩි කර ගැනීමට සමත් වී ඇත. මේ වන විට ඇමරිකාව සතුව ඇත්තේ 297ක් පමණි. මේ ප්‍රමාණය 400 වනතෙක් වැඩි කර ගැනීමට චීනය සැලසුම් කර ඇත. චීන රජය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ යුද භටයින් සබ්මැරීන, ගුවන් යාන, ප්‍රවාහන යුද නැව්, ප්‍රහාරක ජෙට් යාන, න්‍යෂ්ටික මිසයිල, සබ්මැරීන, විශාල වෙරළ ආරක්ෂිත ටකර්, අයිස් කඩන යන්ත්‍ර සහිත නෞකා ගොඩ නගමින් සිටිනවා. ලොව වෙනත් නායක බලවතුන් සතු ඕනෑම නායක ශක්තියකට සමාන හෝ ඊට වඩා උසස් සේවා බව චීනය වැඩිදුරටත් පවසනවා. හිරු ඇල්ලූ පළමු යානය පාකර් සෝලර් ප්‍රෝබ් යන නමින් නම් කරන ලද රොබෝ යානය හිරුගේ ඉහළ රැස්වලල්ල අතරින් ගමන් කරමින් දත්ත රැස් කළ මිනිසා විසින් හිරු ගවේෂණයට යෙවූ පළමු යානය හැටියට ඉතිහාසගත වෙනවා. එය නිපදවා ඇත්තේ හිරුගේ අධික තාපයට ඔරොත්තු දෙන අන්දමින් විශේෂිත ක්‍රමයකටයි. නාසා ආයතනය මේ රොබෝ යන්ත්‍රය පෘථිවියෙන් පිටත් කර හිරු වෙත යැවීම සිදු කර ඇත්තේ 2018 වර්ෂයේදී. යානය ගමන් කර ඇත්තේ පැයට කිලෝමීටර් 692,000ක ප්‍රබල වේගයකින්. මෙය නිපදවීමට ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක් වියදම් වූ බව වාර්තා වෙනවා. හිරුගේ රැස්වලල් අතරින් ගොස් මේ අපූරු යානය දත්ත රැස් කර තිබෙන්නේ පසුගිය එනම් 2021 අප්‍රේල් මාසයේ. නමුත් මේ සියල්ල නාසා ආයතනය ලොවට ප්‍රකාශ කළේ පසුගිය නත්තල් සමයේදී. බටහිර ලෝකයේ බලවත් රටවල් එකතු වී වසර 40කට පමණ ඉහතදී පැසිෆික් සාගරය කරන ලද අභ්‍යවකාශ හා න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙන් ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කරන ලද ඕසෝන් තට්ටුවට බලවත් හානි සිදු වුණා. මේ අවට රටවල් මේ කාර්යට විරුද්ධ වුණත් ඔවුන් එයාගේ ඉල්ලීම් ගණන් ගත්තේ නැහැ. එහි ප්‍රතිඵලයක් වී තිබෙන්නේ නව සීලන්තේ, ඔස්ට්‍රේලියාව වැනි රටවල ජනයාට දවල් වරුවේ තම නිවසින් බැහැර යන විට සන්ස්ක්‍රීන් ශරීර මත තවරාගෙන යෑමට සිදුවීමයි. එහෙම නැත්නම් ඒ අයට සමේ පිළිකා හැදෙනවා. ඕසෝන් ලේයර අපට ඕනෑ විදිහකට අලුත් වැඩියක් කරන්න බැහැනේ. මේ පාර ලෝකය පවත්වාගෙන යෑමට උපකාරී වන ලොකුම ග්‍රහයා වන ඉරු ග්‍රහයත් විනාශ කරන්න මේ අය උත්සාහ කරනවා. දත්ත එකතු කිරීම පරීක්ෂණ පවත්වන්න මේ මහ පොළොව මදිද? ඉරුලොවට මේ වගේ රොබෝ යන්ත්‍ර ඇතුළු කර එයට එයද කැළඹුවහොත් මිනිස් සංහතියද පෘථිවියද එහි ජීවත්වන සතා සිව්පාවා මෙන්ම ගහකොළද නැති වේවි. ඩොලර් වියදම් කර තමනුත් විනාශ වී මුළු ලොවම විනාශ කරා ඇදගෙන යන මේ විද්‍යාඥයන් කියන අයට දෙන දඬුවම කුමක්ද?
සිත කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ. මෙම කවියේ කොටසකින් කියවෙන්නේ කැලණි විහාරයට දී ඇති ප්‍රමුඛත්වය ගැනයි. කොළඹ කොටුවේ සිට සැතපුම් 6ක පමණ දුරින් පිහිටි මේ ඓතිහාසික විහාරය මණියක්කික නම් නාරජු විසින් මුලින්ම පිහිටුවන ලද බව මහා වංශය පවසනවා. නාරජුගේ ආරාධනය පිළිගත් බුදුන් වහන්සේ බුදු වී 8වැනි වසරේදී ලක්දිවට පා තැබුවා. උන්වහන්සේ මැණික් මණ්ඩපයක ඉඳ දහම් දේශන ලද්දී විහාර භූමියේ දාගැබ පිහිටි තැන ලෙස වංශ කතා පවසනවා. කලක් කියපසු මහා නාග රජුගේ පුත් ජටාලතිස්ස විසින් මේ භූමියේ පස්මහල් ප්‍රාසාදයක් කළා. එසේ තේජමානව වැඩි වී තිබුණු විහෙර විහාර මාගනම් දකුණු ඉන්දියානු ආක්‍රමණිකයා විනාශ කළා. මේ අයගෙන් රට බේරාගත් පසු තුන්වෙනි විජයබාහු කැලණි ගොඩ නැගිලි ප්‍රතිසංස්කරණය කළා. රන්කොත් විහෙර පළඳවනු ලැබූ අතර වහල් කඩක් තැනුවා. හතරවෙනි පරාක්‍රමබාහු, හයවෙනි පරාක්‍රමබාහු, හයවෙනි භුවනේක බාහු රජවරුන්ද කැලණි මහා විහාරයේ වෙත සිය අනුග්‍රහය දැක්වුවා. යුරෝපීය ආක්‍රමණයන්ගෙන් පසු කතෝලික ආගම පැතිරවීමට ගත් උත්සාහ හේතුවෙන් පෘතුගීසි බෞද්ධ විහෙර විහාරවලට පහර දුන්නා. කෝට්ටේ දන්ජුවන් ධර්මපාල රජුද කතෝලික ආගම වැළඳගෙන බුද්ධාගම විනාශ කරන තුරු ඔහේ බලාගෙන උන්නා. උඩරට සිටි කීර්තිසිංහ රාජසිංහ රජු වැලිවිට සරණංකර හිමිගේ ඉල්ලීම උඩ කැලණි විහෙර විහාරය ප්‍රතිසංස්කරණය කළා. රජවුන්ගේ පාලනය නැති වී මුළු ලංකා බ්‍රිතාන්‍යයන්ගේ අතට පත් වූවාට පසු කැලණි විහාරයට නව මුහුණු වරක් දීමට කටයුතු කරන්න විශාල ව්‍යාපෘතියක් දියත් කළේ හෙලෙනා විජයවර්ධන මැතිණියයි. ක්‍රිස්තියානි පවුලක උපත ලද ඇයගේ මුල් නාමය හෙලෙනා ඩෙප් වීරසිංහයි. බෞද්ධයෙකු සමග විවාහ වූ ඇය බෞද්ධාගම වැළඳගෙන දිනක් කැලණි විහාරය වඳින්න ගියා. ඒ 1880 වසරේ පුර 15 දිනකයි. බුදු ප්‍රතිමාව ඉදිරියට මල් පුදන්න ගිය ඇයගේ පාද දෙකම එතන මඩේ ඇරුණා. මේ සිද්ධියෙන් කම්පා වූ ඇය එදිනම තීරණය කළා කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කිරීමට. විහාරය පොළව ගලින් තැනූ තට්ටු වලින් ශක්තිමත් කළා. මඩ ගොහුරු මේ විදිහට නැති වුණා. මේ පියවර අනුස්මරණය කිරීම සඳහා එතන එක ගලක HDW 1888 කියා කොටා තිබෙනවා. කැලණිට යන කෙනෙකුට නිත ගැටෙන්නේ එහි පිටුසිතුවම් දෙසටයි. මේවා උදෙසා කැපුණේ හෙලෙනා මැතිණියයි. කැලණි විහාරයේ චිත්‍රවලින් අලංකාර කිරීම සඳහා ඇයට ඕනෑ වුණේ ඉන්දියාවේ ඒවකට නම ගිය චිත්‍ර ශිල්පියෙකු ශාන්ති නිකේතේ ආචාර්ය නන්දලාල් බෝස් ශිල්පියා යොදවන්නයි. නමුත් දැඩි කාර්ය බහුලත්වය නිසා මෙම කටයුත්ත වෙනුවෙන් කාලයේ යෙදීමට ඔහුට බැරි වුණා. නමුත් ඔහු එම මැතිණියට පොරොන්දු වුණා මේ විශාල කටයුත්ත සඳහා කොහොම හරි ලංකාවෙන්ම චිත්‍ර ශිල්පියෙක් තෝරා දෙන බවට. ලංකා වටා සංචාරයේදී මීගමු පෙදෙසේ චිත්‍ර අඳමින් සිටි පුද්ගලයෙක් ඔහුට මුණ ගැහුණා. ඔහුව තෝරාගත් නන්දලාල් බෝස් එම පුද්ගලයා මැතිණියට පෙන්වා ඇයගේ ආශිර්වාදයේද සමග ඉන්දියාවට ගොස් මේ පුද්ගලයාට අජන්තා, වෙල්ලෝර්, බාත් ආදී ලෝපතල ගුහා චිත්‍ර ගැන අවබෝධයක් ලබා දුන්නා. කැලණි විහාරයේ පිටසිතුවම් ඇඳීමට ඉතාම සුදුසු පුද්ගලයා ඔහු බව මැතිණියටද තේරුම් ගියා. ඒ පුද්ගලයා තමයි සොයිලියස් මෙන්ඩිස් නම් දක්ෂ චිත්‍ර ශිල්පියා. කාලයක් තිස්සේ ඉතා උත්කෘෂ්ටවත් අන්දමට පැවැත්වෙන කැලණි පෙරහර හෙවත් කැලණි දුරුතු පෙරහද අමතක කරන්න බැහැ. සර්වඥ ධාතුන් වහන්සේලා රැගත් ප්‍රධාන පෙරහරට විෂ්ණු, කතරගම හා විභීෂණ වශයෙන් දේවාල පෙරහර තුනක් ද එක්වෙනවා. කොවිඩ් රෝගය පැතිරියාම හේතුවෙන් පසුගිය 17 සඳුදා එළඹුණු දුරුතු පෝය දිනේදී මෙවර පෙරහර උඩමළුවට පමණක් සීමා වුණා.
ගල් ගින සුදට සුසී නංගෝ යනවද කෙලනි දිහාලේ තනියට මං ඔබහා ඉන්නද නංගෝ වදින්න කෙලනි දිහාලේ ගින සුදට සුසී නංගෝ යනවද කෙලනි දිහාලේ තනියටමං ඔබහා ඉන්නද නංගෝ වදින්න කෙලනි දිහාලේ
ශිල්පී ඩෙස්මන්ඩ් ඩි සිල්වා දශක ගණනාවක් තිස්සේ ලංකාවේ මෙන්ම පිටරට ජීවත් වන ශ්‍රී ලාංකික ජනතාවගේ සිත් සතන් ගීතයෙන් සහ එයට ගැළපෙන නර්තනයෙන් පින වූ ඒ අපේම ජනප්‍රිය කලා ශිල්පියෙක් වූ ඩෙස්මන්ඩ් ඩි සිල්වා මහතාගේ හදිසි අභාවය ගැන අපි අතිශයින් ශෝක වෙනවා. ඕටිසම් හෙවත් ස්වේච්ඡතාව නැමැති බාහිර ලෝකයේ හා එක්වීමේ හැකියාව හීන කරන මානසික තත්ත්වයක් ඇති අය 38,000ක් පමණ ලංකාවේ ඉන්නා බව ඔහු 2005 දී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සංගීත සංදර්ශනයේදී ප්‍රසිද්ධියම කීවා. ඔහු කීවා මේ පුද්ගලයන් මානසික රෝගීන් නොවි. මොවුන් වෙනස් විදිහකට සිතන පතන ඉතා දක්ෂ හැකියාවන් ඇති අය බවයි. ලංකාවේ ඔටිසම් තිබෙන අය වෙනුවෙන් මුදල් රැස්කිරීම සඳහා ඩෙස්මන්ඩ් 2006 අගෝස්තු 31 වෙනි දින ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී විශේෂ සංගීත සංදර්ශනයක් ඉදිරිපත් කළා. ඔටිසම් වෙනුවෙන් එම තත්ත්වය දැනුවත් කර ප්‍රචාරය කළ යමක් කළ ප්‍රථම කලා ශිල්පියා ඩෙස්මන්ඩ් ඩි සිල්වා මහතයි. 1944 ජූලි 13 මාතර උපන් ඔහු නියම ශ්‍රී ලාංකිකයෙක් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටියත් තම ජන්මභූමිය වෙත අවුරුදු පතාම වාගේ ගොස් එහි සිරි නරඹා තම රසිකයන්ද සතුටු කළා. කවදත් තම උපන් බිමට ගරු කළ ඩෙස්මන්ඩ් තමන්ගේ ගීතවලින් රටතොට වර්ණනා කළා. ඔහුගේ ගීතයක් නොමැති සාදේ සාදයක් නොවන තරමට ගීත ලෝලීන් ඒවාට සවන් දුන්නා ගායනා කළා. එතුමාට උපහාරයක් ලෙස අපි යන්න රටවටේ යන ගීතය වාදනය කරනවා. ඔහුට නිවන් සුව ලැබේවා.
යන්න රටවටේ එන්න මාප්‍රිය ලක්ෂණ ශ්‍රී ලංකාවේ
ගිරියේ කැටපත් පවුරේ සිංහලේ කණ්ඩ උඩ රටයි පහත දුම්බරයි වටේම මුතු බර මුහුදයි මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ යන්න රට වටේ එන්න මාපියේ ලක්ෂණ ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ සිංහලේ කණ්ඩ උඩ රටයි පහත තුම්බරයි වටේම මුතු බලම් හොඳයි මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ පන්සලයි සිංහල පොළව මගේ මේ ලක්ෂණ ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ දේව මන්දිරේ අදිර කෝවිලේ දන්තා නද පැතිරෙන්නේ ලක්ෂණ ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ බයිදා ගැබයි ගම්මයි පන්සලයි සිංහල පොළව මගේ මේ ලක්ෂණ ශ්‍රී ලංකාවේ මේ රන් දෙවයිනේ දේව මන්දිරේ අතිර කෝවිලේ දන්තා නද පැතිරෙන්නේ ලක්ෂණ ශ්‍රී ලංකාවේ මේ රන් දෙවයිනේ
අහිංසක බූරුවා කාටවත් අයිති නැති පුත්තලමින් කල්පිටියට ගිය බූරුවෝ. බූරුවා අහිංසක සතෙක් වුවත් බොහෝ විට අප සමාජයේ බූරුවා යන වචනෙන් පැවසෙන්නේ අපහාසයට සහ උපහාසයට ලක්වන මිනිස්සුන්ටයි. බූරුවා අපේ රටට අයිති සතෙක් නොවේ. ඔවුන් ලංකාවට ගෙනාවේ ලන්දේසීන්. බූරුවා යන වචනය පවා සිංහල නොවේ. ඒ ලන්දේසි බව වාර්තා වෙනවා. ඔවුන් මේ සත්‍යාව යොදාගත්තේ ඉස්සර පොත්තලමේ තිබූ ලුණුලේ වායන් වලින් ලුණු ප්‍රවාහනය කිරීමටයි. මෝටර් රථ හෝ යන්ත්‍ර නොතිබුණු ලන්දේසි යුගයේ මේ සත්වයා බරගෙන යාම සඳහා ප්‍රවාහන සේවයක් ලෙස ඔවුන් සැලකුවා. ඉතින් එදා පුත්තලම අවට බූරුව පිරී සිටියා. ලන්දේසි ලංකාවෙන් ගොස් සතවර්ෂ දෙකකටත් වැඩි වුණත් මේ සතුන් එහිම ජීවත් වුණා. නගරේ සාමාන්‍ය ජනයාද රදු ප්‍රවාහනය සඳහා බූරුවන් යොදාගත්තා. උතුරේ LTTE ත්‍රස්තවාදී ප්‍රවාහන හමුවේ මුස්ලිම් වරුන් ජීවිතේ වේරා ගැනීමට පුත්තලමට පැමිණි පසු ඔවුන් බූරුවන් ප්‍රියකල ආහාරයක් වූ කලපු අද්දර ශාකයේ සහ කලපු පරිසර පද්ධතිය ක්‍රමයෙන් ඉවත් කිරීම හේතුවෙන් බූරුවන් මේ පරිසරයෙන් ඉවත් වෙන්න පටන් ගත්තා. තවද බූරුවන් ප්‍රිය කළ කලපු ආශ්‍රිත කඩොලන කලාපය රට හෝ පරිසරය ගැන හෝ නොතකන මිනිසුන් තම මඩිය තරකර ගැනීමට ඒවා විනාශ කර ඉස්සන් කර්මාන්තයට බැස්සා. කෑම හිඟයකට මුහුණ දුන් මේ සත්තු ඒ අවටින් වෙන් වී කල්පිටිය පැත්තට සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නොවේ, සමහරු බූරුවන් මරා මස් කෑමට පුරුදු වුණා. බූරුවන්ද කෑම සොයා ගොස් කුණු ගොඩවල් හාරා ඒවා කාලා පොලිතීන් බෑග් සහ වෙනත් විෂද්‍රව්‍යකා ඉබේම මැරුණා. අශ්ව පවුලට අයත් අප්‍රිකානු සම්භවයක් ඇති බූරුවා ක්ෂීරපායි ගණයට අයත් ශාක භක්ෂක කර්කශක පරිසයට ඔරොත්තු දෙන සත්වයෙක්. බඩු ප්‍රවාහනයට අමතරව සමහර පුත්තරම ප්‍රදේශයේ පොල් ඉඩම් හිමියෝ ඉඩම් ආරක්ෂාවට බූරුවන් යොදා ගන්නවා. බූරුවන් කෑගසන විට තියුණු නාදයක් තම වත්තට එන නිසා පොල්වලට හානි කරන රතු කෘමියන් එන්නේ නැ යනු මතයයි. බූරුවන්ගේ සංඛ්‍යාව අඩුවීමට තවත් හේතු තියෙනවා. සමහර නරුමයන් උන්ට අනවශ්‍ය වදහිංසා කරනවා, ගල් ගසනවා, පොළුවලින් ගසා උන්ට රිදවනවා. මේවා ඒ අයට විනෝදාංශයක්. මේ අතර ඉවක් බවක් නැතිව හැටට හැටේ රියපදවන අය පාර යන බූරුවන් යට කරගෙන යනවා. කාටවත් අයිති නැති මේ ප්‍රජාව ඉතින් සමහර විට පාරෙම මිය යනවා. මේ ළඟදී මේ බලා සිටින්නට බැරිව සිටි මහත්මයෙක් වනජීවී දෙපාර්තමේන්තුවට ගොස් මේ අසරණ සත්තු බේරාගන්න බැරිද කියා සොයා බැලුවා. ඔහුට ලැබුණේ අමුතුම පිළිතුරක්. බූරුවන් වනජීවී යටතට අයත් වන්නේ නැහැ. මොකද බූරුවා ගෘහාශ්‍රිත ලෙසටයි සැලකෙන්නේ. ඒ නිසා ඔවුන්ගෙන සෙවීම හෝ රැකීම ගැන තමාගේ දෙපාර්තමේන්තුව නීතියෙන් බැඳී නැහැ. නමුත් බූරුවන්ට දිගින් දිගටම තර්ජනය තිබෙන බවත් උන් වඳවෙන් ඉඩ ඇති බවත් වාර්තා වෙනවා නම් ඒ ගැන යම් කිසි ආකාරයකින් මැදිහත් වෙන්න පුළුවනැයි ඔවුන් කීවා. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනති 30 වැනි වගන්තියේ පළමුවෙනි හෝ දෙවනිවෙනි උපලේඛනයට ඇතුල් වී නැති නිසා බූරුවා අයිති වන්නේ ආරක්ෂිත සත්වෙක් ලෙසයි. ගෘහාශ්‍රිත සතුන් වනජීවී දෙපාර්තමේන්තුවට අයිති නෑ. නමුත් කිසියම් පුද්ගලයන් පිරිසක් මේ විනාශය ගැන ලිඛිතව හෝ එම දෙපාර්තමේන්තුවට දැන්වූ විට රජයේ අනෙකුත් ආයතන සමග කතා කර මෙම සතුන්ට සීමා වූ බිම් කඩක් කල්පිටියෙන් ලබාගෙන එහි ආරක්ෂිත වාසස්ථානයක් ලෙස නිර්මාණය කිරීම ගැන පියවර ගැනීමට හැකි බව සැලකලා. ඉතින් දැන් මානුෂික සිත්පිත් ඇති අය මේ ගැන කටයුතු කරන්න සූදානම් වී ඇති බව මේ විෂය ගැන බොහෝ උනන්දුවක් ඇති පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කළා.
කොයි කවුරුත් බලේ ගණ්ඩ පොර කන්නේයි බලේ අරන් මුලේ නැතුව වැඩේ කන්නේ ඇයි? වැඩේ කාලා රටත් කාලා බලන් ඉන්නේ ඇයි? ලංකාවේ ඔහොම තමයි. I don't know why. කෙට්ටු වෙන්නේ ඇයි? ඌන මෝර වෙලා මෝර ඌන වෙන්නේ ඇයි? මැති ඇමතිලා හොවා දන්නේ I don't know why.
I don't know why. I don't know why.
එහෙම වෙන්නේ ඇයි?
I don't know why. I don't know why. එහෙම වෙන්නේ ඇයි?
මැති ඇමතිලා හොවා දන්නේ ආ දෙන්නේ ඇයි?
ඇයි
නැති එකට දියෝ මුකුත් දෙන්නේ නැත්තේ ඇයි?
ඇයි
පෙර කලපව් පින් අනුවලු එහෙම වෙන්නේ ඇයි?
ඇයි
දියෝ තමයි ඕවා
I don't know why. Hitu mate bandapu eun somiye inne ai. Nakat balala karabu magul kadila yanne ai. Grahayo nija vela vadda hema venne ai. Grahayo tamai oa danne. I don't know why.
I don't know why. I don't know why.
Ehema venne ai.
I don't know why. I don't know why. Ehema venne ai.
Grahayo tamai oa danne.
I don't know.
I don't know why. Tiela igana ganne ai
ai
igana gatta eun pare hinga kanne ai ale nu gatta ya loku putu wala raja karanne ai
ai
ho lankave ohoma tamai I don't know why satuta soya podi guest house walata giye ai
ai
egi ama police and raid keruwe ai
ai
five star hotel walata panin netta ai
ai
police lokko owa danne I don't know why
I don't know why I don't know why
ehema wenne ai
I don't know why I don't know why ehema wenne ai
police lokko
I don't know
why. Ekek ekk diga tanda kiyala kiwwe ai. Ape raja gollo andak puradaman hitiye ai. Ane vidiyata dan koranda denne nathe ai. Podi adiyak gahanne atte ai
ai
bila bila tava samaharu sattu wenne ai
ai
kanada aragena man wage inne natte ai
ai
mata diga wediwa manda I don't know why
I don't know why I don't know why
ehema wenne ai
I don't know why I don't know why. Ehema wenne ai.
Mara diga wedi samanda.
I don't know.
I don't know why. Udun wahan se samaye agaya kiwe ai. Yesu tuma samata prema karamu kiwe ai ane ekiyalat ape eun mara ganne ai yahuna dam pirihilada
pirihilada pirihilada
minisun wal matvelada
matvelada matvelada
ada deviyan amataka velada
venne ai
I don't know why
ඉතින් දයබර ජන්මභූමි අසන්නෙනි කෙමෙන් කෙමෙන් කාලය ගත වී දැන් ඔබෙන් සමුගන්න වෙලාව ඇවිත් අද ජන්මභූමි වැඩසටහනේ පිටපත සහ හඬදායකත්වය පර්ල් සෙනරද්දස නායකගෙන් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණයේ සපයා ඔබ සමග මෙතෙක් වෙලා රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි යලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමු වෙනතුරු ඔබට සුබදායි රාත්‍රියක්
මීට දින දෙකකට පෙර අප අතරින් සමුගත් නීලා වික්‍රමසිංහ මහත්මියට උපහාරයක් ලෙස අපි ඇය ගැයූ මේ ගීතයත් සමග වැඩසටහන නිමා කරනවා